සතිමත් වූ සැහැල්ලු සාවධාන සන්ධ්‍යාවක් සැමටම දයාබරය කල්‍යාණ මිත්‍රේනි, මේ එකතු වෙන්නේ විදසුනට නිදසුනක් වැඩසටහන් මාලාවේ අලුත් අවුරුද්දට ඔන්න මෙන්න කියා තිබෙන වැඩසටහනත් සමගයි. විදර්ශනාව පිළිබඳව විවිධ කෝණවලින් එමෙන්ම එහි විවිධ පියවරවල් සම්බන්ධයෙන් වරින් වර භාවනා කළා, සාකච්ඡා කළා. විදර්ශනාව විශ්ලේෂණයක්, විනිවිද දැක්මක්, එමෙන්ම විච්ඡේදනයක්. මේ සියලු අංශ සමග කුමක් පිළිබඳවද විශ්ලේෂණය කරන්නේ, මොනවද විච්ඡේදනය කරන්නේ, මොනවද විමසා බලන්නේ, එතනදී මේ ඕනෑම දෙයක් විනිවිද බලන්න පුළුවනි, ඕනෑම දෙයක් විශ්ලේෂණය කරන්නත් පුළුවන්. එයින් බොහෝ හේතු කාරණා නොදැන සිටි හේතු කාරණා දැනගන්නත් ලැබෙනවා. හැබැයි අපේ මූලික සංසාර ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මේ සංසාර මායාව හඳුනාගන්න ලැබෙන්නේ නැහැ ඒ කිසිවක් විශ්ලේෂණය කරා කියා. එම නිසා තමන්ව තමා විශ්ලේෂණය කරන්නේ, තමන් සහ තමන්ගේ අත්දැකීම්. ඉතින් අත්දැකීම් කියන්නේ අන්තිමට තමන්ම තමා, වෙන මොනවත් නොවේ. අත්දැකීම් කියන්නේ තමන්. තමන් හැදෙන්නේ අත්දැකීම් වලින්. කෙනෙකු මම කියා කියන්නේ අත්දැකීම් වලටත් එක්ක. මම වෙනමයි, අත්දැකීම් වෙනමයි නෑ. කෙනෙකු සීතල අත්දකින විට, දැන් මේ දවස්වල මේ හරි හීතලයි, මේ සීතල අත්දකිනකොට හිතෙන්න පුළුවන් මේ මට හීතලයි, මම හීතල අත්දකිනවා. නමුත් ඇත්ත මොකද, මම කියන එක ඇතුළේ හීතලක් තියෙනවා. ඒ හීතලටත් එක්ක තමා මම කියන්නේ. හැබැයි සාමාන්‍යයෙන් හිතෙන්නේ මම වෙනම ඉන්නවා, හීතල වෙනම තියෙනවා. ඒතර හීතල අත්දකින කෙනා තමයි මම. මගේ අත්දැකීම තමයි හීතල. දැන් මේ බඳු ද්විත්වයක්, ද්වේතාවක් සමගයි පුහුදුන් හිත දිගින් දිගටම තේරුම් ගන්නේ, හිතන්නේ තමන් වෙනම, ලෝකේ වෙනම තියෙනවා. ලෝකේ තමයි මම, මම තමයි ලෝකේ. මේ වෙන් කරන්න බෑ. මම වෙනමයි, ලෝකේ වෙනමයි නෑ. මේ දෙකම එකක්. ලෝකය මගේ කොටසක්, මම ලෝකේ කොටසක්. අනත්ත කියන විපස්සනායේ වැදගත්ම චරිත ලක්ෂණය ගැන භාවනාවේදී මේ කාරණය වඩාත් උදාහරණය කරනවා, වඩාත් පැහැදිලි වෙනවා. දැන් මේ තමන් ඕනෑම දෙයක් අත්දකින්නේ හිත සහ ගත හරහා. වෙන ක්‍රමයක් නෑ කිසිම කෙනෙකුට මොනවත් අත්දකින්න. එක්කෝ හිත හරහා නැතිනම් ගත හරහා. ඒ නිසා සියලුම අත්දැකීම් සරලව කොටස් දෙකකට බෙදන්න පිළිවන් කායික හා මානසික වශයෙන්. කායික අත්දැකීම් හා මානසික අත්දැකීම් වශයෙන්. කායිකද මෙහෙම බෙදුවාට ඇත්තටම මේ අත්දැකීමට එනකොට එක කායිකත් නෙවෙයි මානසිකත් නොවේ. වේදනාවට අත්දැකීම කියන්නේ. වේදනාව නාම ධර්මයක් විදිහට තමයි විස්තර කරන්නේ. නාම ධර්මයක් කියන්නේ මානසිකම කියන කාරණේ නොවේ. එතන කායික මානසික දෙපැත්තේම එකතුවක්. කොහොම හරි සරලව ගත්තොත් අපි ඕනෑම දෙයක් අත්දකින්නේ එක්කෝ මානසිකව එක්කෝ කායිකව. දෙවෙනි ක්‍රමයක් නැහැ යමක් අත්දකින්න. ඒ නිසා සියලුම අත්දැකීම් එක්කෝ කායිකයි නැතිනම් මානසිකයි. දුක ගත්තොත් මානසිකයි. වේදනාව කායික වේදනා තියෙනවා. ඊළඟට සතුට මානසිකයි. සංසිඳීම කායික වෙන්නත් පුළුවන්. විවේකයේ කායික විවේකයකුත් තියෙනවා, මානසික විවේකයකුත් තියෙනවා. කෝපය ගත්තත් මානසික අත්දැකීමක්, හැබැයි ඒකේ බලපෑම කායට තිබෙනවා. කෙසේ හෝ හිතවතුනි, මේ අත්දැකීම් නැත්තම් අත්දැකීම් විඳින කෙනා, ලබන කෙනා වයි විදර්ශනාවේදී විච්ඡේදනය කරලා බලන්නේ, විනිවිද දකින්නේ, විශ්ලේෂණය කරන්නේ. දැන් මේ කය විච්ඡේදනය කිරීම විද්‍යාවිදි කරනවා, වෛද්‍ය විද්‍යාවිදිත් කරනවා, පශ්චාත් මරණ පරීක්ෂණවලත් කරනවා, කය විච්ඡේදනය කරනවා, කපලා කොටලා බලනවා. ඉතින් පිහියක් අරගෙන තමයි කපන්නේ. දැන් ඒ කැපීම් කෙටීම් විපස්සනාව නොවේ. මේ පැහැදිලිව අපි තේරුම් ගන්නට ඕනේ, ඒ කැපීම් කෙටීම් විපස්සනාවට අයිති වෙන්නේ නැහැ. එතන විපස්සනාවකුත් නැහැ. පිහියෙන් කැපුවා, සත්කම් පිහියකින් පැලුවා කියලා ඒ විච්ඡේදනය. ඉතින් එහෙම හැබැයි විච්ඡේදනය කරාම මේකේ ඇතුළ පේන්න පටන් ගන්නවා. ඒ ඇතුළේ තියෙන දර්ශනය, පිටින් පේන දර්ශනය තරන්නම් ප්‍රසන්න නැතුව ඇති. කොහොමත් ප්‍රසන්න වෙන එකක් නැහැ. ඒ පිටින් තියෙන ඔය හැම කපලායින් කරලා බැලුවොත් ඒ දර්ශනේ ප්‍රසන්න වෙන්නේ, ඒට ආකර්ෂණය වෙන්නේ බල්ලොයි, කපුටොයි, පණුවොයි, මැස්සොයි, උකුස්සොයි, ඒ සත්තු මිසක් ලස්සන හොයන කවුරුවත් එතෙන්ට එන්නේ නැහැ. නහය හකුලගෙන යන්නේ, අහක බලාගෙන යන්නේ. එතකොට ඇති වෙන්නේ පිළිකුල. ඒ පිළිකුල දැන් ඒ පිළිකුල කියන්නේ මේ පටිග හිතක්. පිළිකුල පටිගයටයි තියෙන්නේ. එතකොට මේ විපස්සනාවෙන් පටිගයක් ඇති වෙන්නේ නැහැ. එහෙම ඇති වෙනවා නම් ඒක එතන පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒ අප්‍රසන්න බවක් දැන් ඒ අප්‍රසන්න බවයි ප්‍රසන්න බවයි දෙකම කෙලස් තමයි. එකක් ඇලීමෙන් ඇති වෙනවා, අනිත් එක ගැටීමෙන් ඇති වෙනවා. ඒත් ඇලීම නැති කරගන්න ගිහිල්ලා ගැටීමක් ඇති කර ගැනීම නොවේ විය යුත්තේ. තියෙන ඇලීමක්නේ, ඒක ඇත්ත. දැන් බොහෝ දෙනෙකු විමුක්තිය හොයන්නේ ශරීරය හරහා. අවසාන වශයෙන් විමුක්තිය කායිකයි. ඒ ඇත්තන්ට, ඒ ඇත්තන්ට කියන්නේ සාමාන්‍ය හිතට මොනතරම් කිව්වත් විමුක්තිය කායිකයි. ඒතර එක්ක තමන්ගේ ශරීරයෙන් විමුක්තිය හොයනවා, එහෙම නැත්නම් තව කෙනෙක්ගේ ශරීරයෙන් විමුක්තිය හොයනවා. ඒ විමුක්තිය කියන්නේ කිසියම් සංසිඳීමක්, අස්වැසිල්ලක්, තෘප්තියක්, ආස්වාදයක් කිසියම් දුරකට මේ ප්‍රශ්න වලින් ඈත් වෙලා ඉන්න පුළුවන් කමක්. එතකොට එහෙම හැකියාවක් දෙන්න මේ ශරීරයට පුළුවන් කියන විශ්වාසය තියෙනවා. විශ්වාසය. ඉතින් විශ්වාසය අවිද්‍යාවෙන් එන විශ්වාසයක්. හැබැයි එහෙම විශ්වාසයක් ඇතුලේ තමයි අපව මේ ශරීරේ කූඩු කරලා තියෙන්නේ. එහෙම නැත්තම් මේ ශරීරේ කූඩු වෙලා ඉන්නේ නැහැ. ශරීරේ නැමැති කූඩුව ඇතුලේ මේ විඥාණය කැමැත්තෙන් ඉන්නේ, බොහොම කැමැත්තෙන් ඉන්නේ ඒ තමන්ට අවශ්‍ය දේ මේ ශරීරයෙන් ගන්න පුළුවන් කියන විශ්වාසය නිසා. එතන තියෙන විශ්වාසය ඇත්තටම ලැබිලා නැහැ. ලැබෙන හිකුත් නැහැ කවදාවත්. නමුත් කිසියම් අන්ධ විශ්වාසයක් නිසා ශරීරයේ නැමැති කූඩුව ඇතුලේ විඥානේ සතුටින් ඉන්නවා. සතුටින් කියන්නේ හැම වෙලේම දුකක් නැතුව නෙවෙයි. හැබැයි ඉතින් මේ ශරීරය කියන්නේ කානිවල් එකක් වගේ හැංගීමක් තමයි විඥාණයට තියෙන්නේ. ඉතින් Tamanta අවශ්‍ය දේ ශරීරයෙන් ගන්න පුළුවන් කියලා. එයා ලබලා දෙයි. එයා හරහා ලෝකේ තියෙනවා. ඒතර හැබැයි ලෝකේ තියෙන දේ මෙතෙන්ට ගන්න විඥාණයට ඍජුවම බෑ ශරීරයක් නැතුව. මේ ලෝකේ තියෙන දේවල් මේ කාම ලෝකේ තියෙන වින්දන දැනීම් විඳීම් සුවයන් විඳින්ට ලබන්ට අයිති කරගන්ට විඥාණයට ඍජුවම බෑ ඉන්ද්‍රියයන් සහිත يعني පංච ඉන්ද්‍රියයන් සහිත ශරීරයක් නැතිව. දැන් සමහර ලෝක තියෙන්ට පිළිවන් එහෙම කයක් ඒ පංච ඉන්ද්‍රියයන්ගෙන් තොරව, ඇහෙන් තොරව, කනින් තොරව, අනිත් ඉන්ද්‍රියයන්ගෙන් තොරව විඥාණයට ඍජුවම සැප විඳින්න පුළුවන්. හැබැයි මේ ලෝකේ නම් එහෙම හැකියාවක් නැහැ. ශරීරේ මත යැපෙන්න වෙනවා විඥාණයට. ඇහ මත, කන මත, දිව මත, ශරීරේ මත, නාසයේ මත, මේ ඉන්ද්‍රියන් පහ මතම යැපෙන්න වෙනවා විඥාණයට. එහෙම යැපිලා තමා කිසියම් ආස්වාදයක් ලබනවාද එය ලබන්නේ. ශරීරය ගැන විඥාණයට තියෙන්නේ නිකන් දේවාලයක් වගේ හැඟීමක්, පූජනීය හැඟීමක්. විඥාණයට තියෙන්නේ සාමාන්‍ය හිතට තියෙන්නේ තමන්ගේ ශරීරය ගැනයි, තමන් ඇලුණු අනිත් ශරීර පිළිබඳවයි සාමාන්‍ය හිතකට තියෙන්නේ දේවස්ථානයක් දෙවලක් වගේ පූජනීය හැඟීමක්. එතන තමයි සැප ආකරේ කියන හැඟීම. ඉතින් ඒ නිසා තමයි මේ කූඩුව ඇතුළට විඥානය නැවත 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 එන්නේ. එනවා විතරක් නෙමෙයි මේ කූඩුව නඩත්තු කරන්න ඒ විඥානය විඳින්න තියෙන සියලුම දුක් විඳින්න. මේ කූඩුව බෑ කිව්වහම ආපහු ගිහින් අලුත් කූඩුවක් හදාගන්න. ඉතින් මේ මුලාව යම් පමණකට තේරුම් ගන්නට පුළුවනි මේ කය පිළිබඳ කරන විදර්ශනාවේදී. මෙතන මේ ඒ පිළිකුල් සහගත බව, ප්‍රසන්න බව, දුගඳ ඒක ඇත්තක්නේ. ඒකට ඉතින් ශරීරය කපන්න කොටන්නම ඕනේ නැහැ. මතු පිටින් බැලුවත් ටිකක් කල්පනා කළත් තමන්ගේ අත්දැකීම් ගැන සාවධාන වුණත් හොඳට තේරෙනවා. ඇත්තටම නම් ඔය ඇතුළ කපලා කෑලි කීයක් තියෙනවද, ඒක එක කෑල්ල සුවඳද, ගඳද, ලස්සනද, කැතද, එහෙම බලන්න නම් ඕනේ නැහැ. එහෙම බලන්න නැතුව කරන දෙයක් තමයි විදර්ශනා කියන්නේ. මේ මතු පිටින් බැලුවාම මේ ශරීරයේ පිළිබඳ මෙහි තියෙන ගඳ සුවඳයි, එහි තියෙන පිරිසිදු අපිරිසිදු බවයි, මේ නඩත්තු කරන්න මොන තරම් වියදම් කරන්න වෙනවද, මහන්සි වෙන්න වෙනවද, ඒ කාරණා හොඳට තේරෙනවා. ඉතින් මේ ශරීරය එහෙමනම් අනිත් ශරීරත් එහෙම තමයි. කිසි වෙනසක් නැහැ. ඉතින් මේක ශරීරයක දුක තමයි තව ශරීරයක් අයිති කරගත්තොත් දෙගුණ වෙලා විඳින්න වෙන්නේ. මේ ශරීර 3-4ක් අයිති කරගත්තොත් 3-4 ගුණයකින් විඳින්න වෙන්නේ. ශරීරය ගැන කරන විදර්ශනාවේදී එක කාරණයකට විශේෂ අවධානයක් යොමු කරනවා. එනම් දැන් මම කියන හැඟීම එනවනේ ශරීරය ගැන, මේ මම, මෙන්න මම. ඡාය රූපයක් වුණත් අපි ඇඟිල්ල දික් කළා, මෙන්න මම ඉන්නවා කියලා පෙන්නනවා. එහෙම නැත්නම් මාව පෙන්වන්න කියලා කියනවා. ඉතින් ඒකට ඡාය රූපෙත් මම ඉන්නවා. මේ රූපේ පමණක් නෙමෙයි ඡාය රූපවලත් මම ඉන්නවා. ඡාය රූපවල මම ඉන්නේ මේ රූපේ මම ඉන්න නිසා. මේ රූපේ මම නැත්නම් ඡාය රූපේකත් මම නැහැ. ඡාය රූපේක මම නැහැ කී කිව්වට වැඩක් නැහැ. මේ රූපේ මම ඉන්නතුරු. මේ රූපේ මම ඉන්නවද, ඉන්නවනම් කොහෙද ඉන්නේ? අන්න ඒ කාරණේ ගැන ටිකක් හොයන්න තමා කය පිළිබඳ විදර්ශනාව වඩාත් වැදගත් වෙන්නේ. ඉතින් එහෙම බලනකොට මේ කය කියන වචනේ දෙන්නේ එක දෙයකට නෙවෙයි. කය කියන වචනේ එක වචනයක්. ඉතින් මේ කෙස් තියෙනවා. කෙස් වලටද කය කියන්නේ? එහෙම බලන්න පුළුවන්. ඇස් වලටද? නෑ, ඒවට කියන්නේ ඇස්. මේවට කියන්නේ කන්, නාසය, අත් දෙක. ඉතින් මේ ඔක්කොම එකතු වුණාම එක විදිහකට નિયમિત පිළිවෙලකට ඕඩර් එකකට එකතු වුණාම තමයි කය කියන්නේ. නිකන් මේ කෑලි ටික තැනක ගොඩ ගැහුවා කියලා ඒකට කයක් කියන්නේ නැහැ. අත් දෙකකුයි කකුල් දෙකකුයි අනිත් කෑලි ටිකයි එක තැනක ගෝණියකට දැම්මොත් එහෙම, නැත්නම් මේසයක් උඩ ගොඩ ගැහුවොත් මෙන්න මනුෂ්‍ය ශරීරයක් කියන්නේ නැහැ. මේ ඉන්ද්‍රිය ටික, මේ කෑලි ටික හරි පිළිවෙලකට ක්‍රමානුකූලව හදන්න ඕන. ඉතින් ඒ කාරණේ තමයි විදර්ශනාවේ කියන්නේ. ඔය මේ උද්ධං පාද තලා අධෝකේ සමත්තක, මේ කෙස් වලින් යට, දෙපතුල් වලින් උඩ, තච පරියන්තං සමෙන් වටව තිබෙන. සමෙන් වටව තිබෙන. දැන් මේ ප්‍රමිතීන් තුන හරීම වැදගත්. ඔය කය පිළිබඳ කරන භාවනාවේදී මේ ප්‍රමිතීන් තුනක් දෙනවා. මොනවද? උද්ධං පාදතලා, දෙපතුල් වලින් උඩ, අධෝ කේශ මත්තක, කෙස් නැත්තං හිස් මුදුනේ පහළ, කෙස් වලින් පහළ, තච පරියන්තං සමෙන් වටව තිබෙන. දැන් ওই ටික ওই විදිහට තිබුණොත් තමයි ශාරීරික කියන හැඟීම එන්නේ. තමන්ගේ හෝ අනුන්ගේ. එහෙම නැතුව මේක එහාට මෙහාට කෑලි වෙනස් වෙලා අත් දෙක තියෙන්න ඕනේ තැන්ට වෙන කෑල්ලක් හයි වෙලා, කකුල් තියෙන්න ඕනේ තැන් වලට ඔළුව හයි වෙලා එහෙම තිබ්බොත් එහෙම ඒක මහා විකාර රූපයක්, විરૂපී දෙයක් වෙනවා මිසක් ශරීරය කියන හැඟීමක් එන්නේ නැහැ. ඒතර මෙන්න මේ ප්‍රමිතියට හරියට මේ අඩුක් කරලා තියෙනවා. එහෙම අඩුක් කරලා හමින් වහලා තියෙනවා. කියන්නේ ලෙද කවයකින් වහලා තියෙනවා. ඒතර එහෙම වැහුවාම තමයි මොකක් හරි ලස්සනක් හරි සුදක් හරි උසක් මහතක් හරි ප්‍රසන්න බවක් හරි ආකර්ෂණයක් හරි ඇති වෙන්නේ. ওই විදිහටම වැහුවොත්, ලෙද කවයකින් වැහුවොත්, ওই ඒ වහන්නටත් ඕනේ අර විදිහට යටිපතුලෙන් උඩට ඒ කෑලි ටික හරියට ගොඩ ගහලා හිස් මුදුන කෙස් තමයි අන්තිමට තියෙන්න ඕනේ හිස් මුදුන. දැන් මේ ඉතින් මේ මෙතන බැලුවාම පේනවා මෙතන කෑලි ගොඩක්. කියන්නේ parts රාශියක් තියෙනවා. මේ එකකටවත් එකක් ඇතුලේවත් මම ඉන්නවද කියලා ඔන්න හිතන්න පුළුවන්, හොයන්න පුළුවන්. කෙස්වල ඇතුලේ මම ඉන්නවද? එළියේ හරි කෙස්වල මම ඉන්නවද? කෙස්වලටද මම කියන්නේ? එහෙම බලන්න පුළුවන්. ඉතින් එහෙම බලලා කෙස් ටික කපලා දැම්මත් මම ඉන්නවා. සම්පූර්ණයෙන් කෙස් ගියත් මම ඉන්නවනේ. ඉතින් ඒ විදිහට එක එකක් අරගෙන බැලුවොත් නම් ඔය කොහේවත් මම නැති බව පේනවා. ඒකට පිහියකින් කපන්න ඕනේ. පිහියෙන් කපලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒතර මනෝමය විච්ඡේදනයක්. හැබැයි මනසිනුත් නෙමේ නුවණින් කරන විච්ඡේදනයක් තමයි. දෙහිම බැලුවා කියලා මම කියන හැඟීම නැත්තටම නැති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ මොකද්ද? මේ කෑලි ගොඩක් තියෙන්නේ. මෙතන තියෙන්නේ කොටස් රාශියක් පිළිවෙලකට අඩු කරලා ලෙද කවයකින් වහලා තියෙන්නේ. ඒ නිසයි මේ විදිහට මේ ආකර්ෂණීය වෙන්නේ. ඒ ඇරෙන මේක ඇතුලේ මේන හරයක් නම් නැවෙන හරයක් නැහැ. හැබැයි මේක හරවත්. දැන් කාටවත් මොලේ හදන්න බෑනේ. මොනම විද්‍යාඥයෙකුටවත් මොලයක් හදන්න බෑ, මිනිස් මොලයක්. ඉතින් ඒකේ වටිනාකමක් තියෙනවා. මේක වටින්නේ නැහැ කියනව නෙවෙයි. හැබැයි හරයක් නැහැ. සාරයක් නැහැ. මේ හැම දෙයක්ම ලෙඩ වෙනවා. ලෙඩ නොවෙන එකම එක කෑල්ලක්වත් ශරීරේ නැහැ. එකම එක සෛලයක්වත් නැහැ ලෙඩ වෙන්නේ නැති. විනාශ වෙන්නේ නැති. වයසට යන්නේ නැති. තුවාල වෙන්නේ නැති. නැහැ. රිදෙන්නේ නැති කෑල්ල. ඉතින් එහෙම බලනවා. ඔය කය පිළිබඳ කරන විදර්ශනාවේදී ඒ විදිහට බලනවා. බලනකොට ඉතින් මේ කොහේවත් අර හිස් මුදුනේ පහළ දෙපතුල් වලින් උඩ සමින් වටව තියෙන මේ මම කියන ශරීරේ, මගේ කියන ශරීරේ කිසිම තැනක් නැහැ තුවාල වෙන්නේ නැති, ලෙඩ වෙන්නේ නැති, කැඩෙන්නේ නැති, බිඳෙන්නේ නැති, ඊරෙන්නේ නැති, ආසාදනය නොවන එකම එක තැනක්වත් නැහැ. ඉතින් මේ මම කියන්නේ ලෙඩකට, එක ලෙඩකට නෙමෙයි සියලුම ලෙඩවලට තමයි මම කියන්නේ. ලෙඩ වෙන්න පුළුවන් දෙයකට තමයි මම කියන්නේ. වයසට යන දෙයකට, දිරන දෙයකට, නාකි වෙන දෙයකට, මැරෙන දෙයකට. ඒ බව මේ එහෙම වෙන්න කලින් කිසියම් අවබෝධයක් ඇති වුණොත් එහෙම වෙන අවස්ථාවක සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ තමයි මේ විදර්ශනාවේ දිත්ත ධම්ම වශයෙන් කියන්නේ මෙතන මෙතනම ලැබෙන ප්‍රතිඵලය. තව ප්‍රතිඵල තියෙනවා. එහෙම වීම නවතින්නේ නැහැ. මේ කාරණේ අවබෝධ වුණා කියලා ලෙඩ නොවී ඉන්නේ නැහැ. වයසට යන්නේ නැතුව ඉන්නේ නැහැ. හැබැයි මේ එහෙම වෙන බව දන්නවනේ. ශරීරයට එහෙම වෙන බව දන්නවා. මේ ශරීරේ ලෙඩ වෙනවා. ශරීරේ වයසට යනවා. ශරීරයට තුවාල වෙනවා. ආබාධ ඇති වෙනවා. හැබැයි දැන් මේක ඇතුලේ මම හෙව්වනේ, හොයන්න හොයන්න නැති බවයි දැක්කේ. එතකොට ඒ ලෙඩ උනේ මම, වයසට ගියේ මම, රිදෙන්නේ මට, අමාරු මට කියන හැඟීම අඩු වෙලා යනවා. ශරීරයට අමාරු බව දන්නවා. ශරීරයේ ලෙඩ වුණු බවත් දන්නවා. හැබැයි ඒ මට කියන හැඟීම ප්‍රබලව එන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි ඔය ඒ తත්වයේ යම් කිසි මට්ටමකට ස්පර්ශ කළ යෝගීන් කියන්නේ වයසට යන්නේ නැහැ කියලා. අජරාමරයි කියලා කියන්නේ එක්තරා විදිහක මොකද මැරෙනවා ශරීරේ. ශරීරේ මැරෙන්නේ නැතුව තියන්නේ. හැබැයි ඉතින් මැරෙන්නේ මැරෙන ශරීරේ මම කියලා හිතුවොත් මමත් මැරෙනවා. මම කියන හැඟීම නැත්තම් මම මැරෙන්නේ නැහැනේ, ශරීරෙනි මැරෙන්නේ. ඒක තමයි තර්කය. ඒ තර්කේ කිසියම් පදනමක් තියෙනවා. ඉතින් ඒ නිසා කවුරු හරි කීවොත් තමන් වයසට යන්නේ, ලෙඩ වෙන්නේ, මැරෙන්නේ නැහැ කියලා එකපාරටම ඒක hina වෙන්න, උපහාසයට, හාස්‍යයට ලක් කරන්නේ නැහැ විපස්සනා කරන කෙනෙක්. ඒ ගැන හිතනවා, විමසනවා මේ කුමක් ගැනද කියන්නේ. ඒක ඇත්තක් තියෙනවා. එහෙම කියන්න පුළුවන්. ශරීරයට මම කියන හැඟීම කෙනෙක්ගේ හිතේ ඇති වෙන්නේ නැද්ද? ඉතින් ඒ හිත ශරීරයේ වයසට ගියාට වයසට යන්නේ නැහැ. ශරීරෙ ලෙඩ වුණාට ලෙඩ වෙන්නේ නැහැ. ශරීරය මැරෙනකොට ඒ මමයි ශරීරය කියලා හිතුවොත් තමයි මම මැරෙන්නේ. එතකොට කිසි අන්දරකට මේ ඔය අජර අමර ඒ ස්වභාවය යම් කිසි මට්ටමකට මේ විදර්ශනාවේදී ස්පර්ශ කරන්න පුළුවන් යම් කිසි මට්ටමකට. හැබැයි හිත අල්ලගෙන ඉන්නේ හිත තමයි මම කියන්නේ. ශරීරයට නෙවෙයි. ඉතින් මේ ශරීරය පිළිබඳ අවබෝධයේ උදව් වෙනවා. විදර්ශනාවට පමණක් නොවේ සමාධියටත් උදව් වෙනවා. සීල සමාධි ප්‍රඥානේ අපේ මාර්ගයේ මේ කාරණා තුනටම එක වගේ උදව් වෙනවා ශරීරය පිළිබඳ තියෙන අවබෝධය. සමාධියටත් උදව් වෙනවා. සමාධියේ ඇති වෙන්න නම් ප්‍රහීන විය යුතු අකුසල් දහම් පහක් තියෙනවනේ නීවරණ කියා. කාමච්ඡන්දේ කියන්නේම ශරීරයේ නිසා ඇති කරගන්න දෙයක්. ශරීරය පිළිබඳ මේ අවබෝධය උදව් වෙනවා කාමච්ඡන්දේ අඩුවෙන්න ප්‍රහීන වෙන්න. එකම කාමච්ඡන්දේ නැති වෙනවා කිව්වත් නැති වෙන්නේ නැහනේ. සමාධිය ඇති වෙන්නත් මේ අවබෝධය උදව් වෙනවා. තමන්ගේ ශරීරයටත් හුඟක් ආශක්ත වෙලා අනිත් අයගේ ශරීරවලටත් ආශක්ත වෙලා يعني ඇලිලා එතන තමයි සැප තියෙන්නේ කියලා විශ්වාස කරන හිතකට කවදාවත් ලෞකික සමාධියක්වත් ලැබෙන්නේ නැහැ. ලෝකෝත්තර සමාධිය පැත්තකින් තිබ්බට ලෞකික සමාධියක්වත් ලැබෙන්නේ නැහැ. ඒක අපරාධයක්. කෙනෙක් හුඟක් මහන්සි වෙන්න පුළුවන් ওই සමාධිය ගන්න. හැබැයි මේ ශරීරය හරහා තමයි සැප ලැබෙන්නේ. ඒක තමයි එකම සැපේ කියලා වැඩි වැඩියෙන් ශරීරවලට ආකර්ෂණය වෙනවා නම් ඒ ලෞකික සමාධිය ඇති වෙන්නේ නැහැ. ඇති වුණත් එය ස්ථාවරව පවතින්නේ නැහැ. ඊළඟට සීලය ගත්තොත් පල්ල හැම කොටස සීලේ විදිහට ගන්න පළවෙනි මේ සීලය කැඩෙන්නටත් ප්‍රධානම හේතුවක් තමයි ශරීරයේ පිළිබඳ තිබෙන අන්ධවිශ්වාසය. ඒ අන්ධවිශ්වාසයන් නිසා සමහර විට බොහෝ විට කරන දේවල් නොකළ යුතු දේවල් වෙන්න පුළුවන්. ඉතින් සීලය රැකෙන්නත් මේ කය පිළිබඳ විදර්ශනාව උදව් වෙනවා. සමාධිය ඇති වෙන්නත් උදව් වෙනවා. ප්‍රඥාව ඇති වෙන්නත් උදව් වෙනවා. ඉතින් මේ මුලින් සීල සමාධි ප්‍රඥා වඩලා මේ විපස්සනාවට එනවා කියන එක එක ක්‍රමයක්. ඒ වගේම මේ මෙතනින් පටන් ගත්තාම අර ටික පහසුවෙන් හැදෙනවා. සීලියත් පහසුවෙන් හැදෙනවා. සමාධියත් හැදෙනවා. ප්‍රඥාවත් ඇති වෙනවා. ප්‍රඥාව. නිසා කය කියන්නේ කමඨහන් ගබඩාවක්. කය කර්මස්ථාන උල්පතක්. සමතේටත් විපස්සනාවට දෙකටම. ඊළඟට මේ හිත කීවහම අපි හිත කියන වචනේ දිගින් දිගටම කතා කරනවා මොකටද කියන්නේ කියන පැහැදිලි අවබෝධයකින් තොරව. ඇත්තටම අපි හිත කියලා කියන්නේ සිතිවිලි වලට. හිතට නෙවෙයි සිතිවිලි වලටයි හිත කියන්නේ. එන අපිට දැනෙන දේ මානසිකව ආයිකව නෙවෙයි මානසිකව දැනෙන දෙයට තමයි හිත කියන්නේ. හිත දුවනවා. හිත කලබලයි. හිත අවුල්. හිත තැන්පත්. මෙහෙම අපි කියන්නේ බොහෝ විට සිතිවිලි වලට. ඒ වෙලාවේ හිතෙන දෙයට. සහ හිතෙන දේ නිසා වෙන දෙයට. යමක් හිතෙනකොට ඒ සිතීම නිසා යම්කිසි විපර්යාසයක් වෙනවා. විපර්යාසයක් නොවි හිතන්න බෑ. සෑම සිතීමක් නිසාම විපර්යාසයක් වෙනවා. විපර්යාසයක් කියන්නේ තිබුණු ස්වභාවයේ අන්‍ය වූ ස්වභාවයකට පෙරලෙනවා. එහෙම නැතුව හිතන්න බලන්න ඕනෑම දෙයක්. හොඳ හෝ නරක තමන් ගැන අනුන් ගැන ඕනෑම දෙයක් ගැන හිතලා බලන්න හිතන්න පටන් ගන්නකොට තිබුණු ස්වභාවය ඒ කියන්නේ හිතලා ඉවර වෙනකොටත් ඒ විදිහටම තියෙනවද බලන්න. එහෙම තියෙන්නේ. සිතීම සිතන්නාව වෙනස් කරන. සිතන්නාව වෙනස් කරනවා සිතීම. ගැන් සිතිවිලි. සිතිවිලි කියලා කියන්නේ ඇත්තටම මේ මූලික වශයෙන් කාරණා දෙකකට. එකක් තමයි අදහස් වලට. අදහස්. අදහස්. ඒ කාරණේ පැහැදිලි ඇති. මෙයා හොඳයි, අරය නරකයි, මේ දේ ලස්සනයි, රහයි, දුරයි, ළඟයි. දැන් මේ වගේ අදහස් රාශියක් තියෙනවා. මැරිලා උපදිනවා, උපදින්නේ නැහැ. සමතේ කරන්න ඕනේ. ඊළඟට විදර්ශනාව නැහැ. විදර්ශනාවත් කලින් කරන්න පුළුවන්. මේ ඔක්කොම අදහස්. සිතිවිලි. වැඩිපුරම තියෙන්නේ අදහස්. ඔය සිතිවිලි ආවා කියලා අපි කියනකොට වැඩිපුරම වෙලා තියෙන්නේ අදහස්. අදහස් වල කෙලවරක් නැහැ. කියන් තිබිය යුතු උපරිම අදහස් ගන්න මෙපමණයි කියලා සීමාවක් නැහැ. අදහස් අසීමිත. එන් කියන්නේ මේ කෙනාගෙන් කෙනාට අදහස් වෙනස් වෙන නිසාම නෙමෙයි, එක්කෙනෙක් ඇතුළේ වුණත් එක එක වෙලාවට එක එක අදහස් එන්න පුළුවන්. අහවල් අදහස නොයේ කියලා කියන්න කාටවත් බෑ. මොහොතකට ඒ ගැන මෙනෙහි කරලා බලන්න. අපි ටිකක් භාවනා කරලා බලමු. මේ ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්ද, මෙන්න මේ අදහස නම් කවදාවත් මට හිතෙන්නේ නැති වෙයි, මගේ හිතට ඔළුවට එන්නේ නැහැ, ඉරහඳ වගේ විශ්වාසයි කියලා මොනම දෙයක් පිළිබඳව හරි මොනම අදහසක් ගැන හරි ඒකාන්තයෙන් අපිට කියන්න පුළුවන්ද? අපි විනාඩි කීපයක් ඒ ගැන මෙනෙහි කර බලමු. තවතුනි ඒ විදිහට මෙයාත් හොඳ භාවනාවක් විවේකීව කළ හැකි කළ යුතු ආවල්දී නොහිතේ කියා කොහොමද අපි 100%ක්ම විශ්වාස කරන්නේ? එහෙම කියන්න පුළුවන් මොන හේතු නිසාද? මොකද්ද අපිට තියෙන සාධකය? මට නම් මෙන්න මෙහෙම සිතිවිල්ලක් කවදාවත් උපදින එකක් නැහැ. එහෙම කියන්න. හැබැයි එහෙම කියන්න පුළුවන් ධර්මතා තියෙනවා. ධර්මතා තියෙනවා. උදාහරණයක් විදිහට දැන් සෝතාපට්ටි ඵලයටපත් වුණු ආර්ය උතුමෙකුට කියන්න පුළුවන් කාරණා තියෙනවා. මේවා හිතෙන්නේ නැති වෙයි. අනතරි පාප කර්ම කරන්න හිතෙන්නේ නැහැ. ඒක 100%ක් විශ්වාසයි. නැවත මොනම හේතුවක් නිසාවත් මිත්‍යා දෘෂ්ටික සිතිවිලියෙන් නැහැ කියන කාරණේ 100%ක්. ඉතින් එහෙම තියෙනවා. නමුත් එහෙම නැතුවනම් අපේ මට්ටමට ගත්තොත් නම් අපිට විශ්වාස කරන්න පුළුවන් නෑ. ඒව හිතන්න නැතුව ඉඳ වීරිය කරන්න පුළුවන්. නමුත් ඕනෑම සිතිවිල්ලක් අදහසක් ඕන වෙලාවක ඇති වෙන්න පුළුවන්. අපි ඉන්නේ එහෙම තැනක. මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක මොකද්ද වරද? ඔය හිතුණාට මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඕන දෙයක් හිතෙන්න පුළුවන්. මොකද්ද ප්‍රශ්නේ? ඔය ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ ප්‍රශ්න දෙකට එන්න කලින් අපි තව කාරණයකට යන් මේ අදහස් පමණක් නෙවෙයි අපිට හැඟීමුත් ඇති වෙනවා. හිත කියලා අපි කියන්නේ එක්කෝ අදහසකට එක්කෝ හැඟීමකට. හැඟීමක් කියන්නේ සතුට, පාළුව, හැඟීම, තනිකම, කම්මැලිකම. දැන් මේ විදිහට හැඟීම් ලැයිස්තුවක් තියෙනවනේ. හැඟීම් වැඩි නෑ. හැඟීම් ගොඩාක් නෑ. අදහස් තරම් හැඟීම් අනන්ත නෑ. හැඟීම් ටිකයි තියෙන්නේ. හරියටම ගණන් කළා නෑ. ගණන් කරොත් ඔය 10ක් 15ක් 20ක් 25ක් 30ක් විතර තියෙයි. ඊට වැඩි හැඟීම් නෑ. ඒතර හැඟීම් පහළ වෙනවා. අදහස් හැඟීම් එච්චරයි. හිත ඉන් එහා දෙයක් නැහැ. එක්ක අදහසක් එක්ක හැඟීමක්. ඒතර අපි යමක් තේරුණා කියලා කියන්නේ අදහසකට. අදහසකට. අදහස් වලින් තමයි අපි සාමාන්‍යයෙන් දේවල් තේරුම් ගන්න. වැටුණා, තේරුණා, අපි අවබෝධ වුණා කියන්නේ අදහසකට. මේ අවබෝධයේ අදහසක් නෙවෙයි. ඇත්තටම අවබෝධයේ අදහසක් නෙවෙයි. නමුත් අපි කියනවා නම් ආ මට හොඳට තේරුණා, කියපු දේ, ලියපු දේ තේරුණා, දැන් තමයි තේරෙන්නේ. මේ අදහසක්. දැන් මේ දෙක හඳුනා ගැනීමේ වැදගත්කම කුමක්ද? අදහස් සහ හැඟීම් මිනිස්සෙක් ක්‍රියා කරන්නේ අදහස් සහ හැඟීම් නිසා. වෙන මොනවත් නිසා නෙවෙයි. මොනම දෙයක් හරි කරන්නේ ඒ දේ කරන්න අදහසක් හිතේ ඇති වුණොත්. අදහසක් ආවොත් එහෙම නැත්තම් කරන්නේ කියන්නේ නැහැ. කියන්නේ අදහසක් ආවොත්, හිතන්නේ අදහසක් ආවොත් ආ හිතන්න ඕනේ කියලා. ඉතින් සරලව ගත්තොත් මේ මිනිස්සෙකු සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ මේ මිනිසයා කියන යාන්ත්‍රය වැඩ කරන්නේ අදහස් හා හැඟීම් නිසා. ඒවා තමයි මුල් වෙන්නේ. වෙන මොනවත් නෙවෙයි. මිනිසයාව දක්කන්නේ අදහස් හා හැඟීම් කියන ඒ තෝන් ළඟ දෙකින්. ඉතින් අදින අදින පැත්තට මිනිසයා යනවා. දැන් එතකොට තේරෙනවා වැදගත්කම. මේ අදහස් හැඟීම් අඳුනා ගැනීමේ වැදගත්කම දැන් තේරෙනවා. මොකද්ද? මේ අපි යම් තාක් දේ ජීවිතේ කළාද හොඳ හෝ නරක කුසල් හෝ අකුසල් ඒ සෑම ක්‍රියාවක් පිටුපසම එක්කෝ අදහසක් තිබුණා නැතිනම් හැඟීමක් තිබුණා. එහෙම නැතුව ඒ කිසිම තෝන්ලනුවකින් ඇදීමකින් තොරව මොනම දෙයක්වත් කරලා නැහැ. කිසිම දෙයක් කරලා නැහැ. ඔහි ඉඳි. එහෙම නැත්තම් ඔහි ඉඳි. ඔහි ඉඳි කියන්නේ නිකන් ඔය ගලක් වගේ ඉඳි. හැබැයි එහෙම හිතලා ඉන්නවා නම් මං ගලක් වගේ ඉන්න ඕනේ කියලා හිතලා ඉන්නවා නම් ඒ ඉන්නේ අදහසක් නිසා. එහෙමනම් මේ අපි සංසාරේ ඉන්නේ අදහස් හැඟීම් නිසා. දැන් මේක තමයි වැදගත්ම කාරණය. වෙන මොනවත් නිසා නෙවෙයි අදහස් හැඟීම් නිසා. කියන්නේ කර්ම නිසා සංසාරේ යන්නේ. ඒතර කර්මයක් කෙරෙන්න අදහසකුයි හැඟීමකුයි ඕන. එහෙම නැතුව කර්ම කෙරෙන්නේ නැහැ. අදහසක් විතරක් තිබ්බට කර්ම වෙන්නේ නැහැ. හැඟීමක් ඕනේ. හැඟීමක් තිබුණාටම කර්ම වෙන්නේ අදහසක් තියෙන්නත් ඕනේ. මේ දෙන්න එකතු වෙලා තමයි අපලවා කර්ම කරවන්නේ. අප කියන්නේ මේ දෙන්න එකතු වෙලා අදහස් හා හැඟීම් දෙන්න එකතු වෙලා එකයි අර තෝන්ලන් දෙක වගේ කිව්වේ. එකතු වෙලා හිතලවා කර්ම කරවනවා. ඒවට කියනවා මනෝ කම්ම. කටින් කර්ම කරවනවා. වචී කම්ම. කයින් කර්ම කරවනවා කාය කර්ම. මේ දෙන්න තමයි කරවන්නේ. පින්ද පවුද කුසල්ද අකුසල්ද ඒක වෙනම කතාවක්. අන්න විදර්ශනාවට අහුවෙන කාරණේ. එහෙන් බලනකොට එනිසයි මේ දෙන්න හඳුනා ගැනීම හරීම වැදගත්. වෙන මොනව හඳුනා ගන්නවටත් වැඩිය අදහස සහ හැඟීම හඳුනා ගැනීම හරි වැදගත්. අදහසකට තනියම ක්‍රියාත්මක වෙන්න බෑ. හොඳ අදහස් තියෙන්න පුළුවන්. හරි හොඳ අදහස් තියෙනවා. භාවනා කරන්න ඕනේ, ලෝකෙට සේවයක් කරන්න ඕනේ, දන් දෙන්න ඕනේ, තව ඉගෙන ගන්න ඕනේ. ඒ විදිහ අදහස් තියෙනවානේ බුදු වෙන්න ඕනේ. එහෙම අදහස් තිබ්බට ඒ අදහස ක්‍රියාත්මක වෙන්නේ නැහැ හැඟීමක් නැත්තම්. අදහසක් විදිහට තියෙයි. මම භාවනා කරන්න ඕනි කියන අදහස තියෙයි. මේක කරෙන්නේ නැහැ එහෙම තිබ්බට. කරන්න නම් හැඟීමක් වෙන්න ඕන. හැඟීමකින්. හිතුනොත් තමයි කරන්නේ. භාවනා කරන්නේ හැඟීමක් ඇති වුණාම. අදහසක් තියෙන්න ඕනේ, අද හැඟීමක් වෙන්න ඕනේ. අනිත්‍යයට උදව් කරන්නත් හැඟීමක් එන්න ඕනේ. කරුණාව කියනවා, අනුකම්පාව කියනවා, දයාව කියනවා, ආදරේ කියනවා, මෛත්‍රිය කියනවා. එතන මේ ඔක්කොම හැඟීම්. එහෙම හැඟීමක් ආවොත් තමයි උදව් කරන්නේ. සේවයක් කරන්නේ. එහෙම නැත්තම් නෑ. ඒ හොඳ අදහස් තියෙන්න පුළුවන්. ඒව අදහස් විදිහටම ඔහි අර වතුර යට තියෙන පොහොට්ටු වගේ එහෙම තිබිලා කුණු වෙලා යනවා. පිපිලා ලෝකේ සුවඳවත් කරන්නේ නැහැ. නැ මේ දෙන එකතු වුණොත් නම් හරි ප්‍රබලයි. අදහස් හැඟීම් දෙන්න එකතු වුණොත් හරි ප්‍රබලයි, අමාරුයි නවත්ත ගන්න. කියන්නේ අදහසකුයි හැඟීමකුයි දෙකම එකට ඇති වුණොත් මොනම දෙයක් ගැන හරි ඒ දේ නොකර ඉන්න හරි අමාරු. ලේසි නෑ. හොඳ හෝ නරක. හොඳ වුණත් එකයි නරක වුණත් එකයි. මේ ධර්මතාවලට හොඳ නරකක් නෑනේ. මේ ධර්මතාවයක්. මොකද ධර්මතාව ප්‍රබල හැඟීමක් එක්ක ප්‍රබල අදහසක් ඇති වුණොත් දෙන්න එකට එකවර ඇති වුණොත් එයින් මොනම හෝ ක්‍රියාවක් කෙරෙන්න තියෙන ඉඩ වැඩි. නොකර ඉන්න හරි අමාරු. නොකර ඉන්න බෑ. එච්චරට අපව දක්කන. ධර්මිතේ කාලයක් අපේ ඇතින් උනා නම් අකුසල් පාප කර්ම ඒ හැම දෙයක්ම උනේ ওই හේතුව නිසා. පින්කලානං කුසල් කලානං ඒත් ඔය හේතු නිසා. මෙන්න මොනම අනිත් තව හේතු තියෙනවා. හැබැයි ඒවා නෙමෙයි මේ ප්‍රබලම හේතුව. ඒ පිළිබඳ අදහසක් සංහිඳීමක් නිසා. එහෙමනම් මේ පව නොකරී සිටීම අවශ්‍ය නම් මේ මෙතන හදා ගන්නට වෙනවා. අදහසේ හැඟීම් තමයි වෙනස් කර ගන්න ඕන. ඊට පස්සේ සීලෙන් කරන්නේ අපි හිතනවා ඊට පස්සේ මොන දේ හිතුණත් මොන හැඟීම් ආවත් බනින්නේ නැහැ ගහන්නේ නැහැ ශික්ෂාපද වලින් කරන්නේ. ඒක අමාරුයි. එහෙම අවශ්‍යයි. අනිවාර්යෙන් අවශ්‍යයි ශික්ෂාපද. හැබැයි ඉතින් ඒකෙන් මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් නම් විසඳෙන්නේ නැහැ. ඒ විසඳෙන කොටසක් තියෙනවා. තමන්ගෙන් අනිත්‍යයට වෙන හානිය අඩු වෙනවා. තමන්ගෙන් වෙන ප්‍රබල කර්ම අඩු වෙලා යනවා. නමුත් ඉතින් ඒ සිටීම නවතින්නේ නැහැ. වෙනස් කරගන්න ඕනේ අදහස් සහ හැඟීම්. ඒ නිසා මේ දෙක හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. හඳුනාගත්තොත් හොඳයි නෙමෙයි අනිවාර්යයෙන්ම හඳුනාගන්න වෙනවා. අදුමගානේ සංසාරේ සුගතිගාමී වෙන්නවත් සංසාරයෙන් එතර වෙන්නේ එකට කතා දෙකක් නැහැ. සුගතිගාමී වෙන්නවත් ඕනනම් මේ දෙන්නම හොඳට හඳුනාගන්න වෙනවා. මොකද මේ දෙන්න අපි කොහේ එක්කයිද දන්නේ. අපායට එක් කියන්නේ ඔය දෙන්න. දිව්‍ය ලෝකෙට එක් කියන්නේ ඒ දෙන්න. දැන් මෙතන තියෙන ඊටත් වඩා බරපතල කාරණය, භයානක කාරණය කුමක්ද? අදහස් සහ හැඟීම ඇති වෙන්නේ කොහොමද? නෑ ඇති වෙන්නේ කොහොමද? ඒ ගැන විදර්ශනා කරනකොට ඒ ප්‍රදේශයේ විනිවිද බලනකොට ඒ ප්‍රදේශය කියන්නේ මේ අදහස් සහ හැඟීම් කියන අංශ දෙක විශ්ලේෂණය කරමින් විච්ඡේදනය කරමින් බලාගෙන යනකොට ඇත්තටම මේ බය හිතෙනවා. මේ එතන ඇති වෙන්නේ ලොකු බයක්. එහෙන් බැලුවොත් මොකද්ද මේ බයට හේතුව? බැලුවේ නැත්නම් ඒ බය එන්නේ නැහැ. ඊට පස්සේ බය එන්නේ. ඒ දෙන්න කියන දේ කරලා ගොටි කණ්ඩ වුණාම බය එනවා. ඒ දෙන්න යමක් කියලා වැරදිලා අනිත් අයගෙන් බැනුම් අහනකොට බයක් එනවා. බැනුම් අහන්න වෙයිද කියන බය එනවා. දුගටි ගාමී වෙන්න වෙයිද කියන බය එනවා. හැබැයි පස්සේ ඒ පසුව එන බයට වැඩිය ඒ බයෙන් බේරෙන්න පුළුවන් අර මුල් බය අපි හඳුනාගත්තොත්. මොකද්ද මේ හොයනකොට ඇති වෙන බය? මේ අදහස් සහ හැඟීම් එන්නේ අප තුලින් නෙවෙයි. අපේ ඇතුලෙන් නෙමෙයි එන්නේ. මේ තමා භයානකම කාරණය. අදහස් තියෙන්නේ අනන්ත වූ අදහස් තියෙනවා කියන හැඟීමක් තියෙනවා. අනන්ත නැති වුණත් ඒ ගණන් කරන්න පුළුවන් ප්‍රමාණික හැඟීම් තියෙනවා. මේවා අපේ ඇතුලෙන් නෙමෙයි එන්නේ. يعني මගෙන් නෙමෙයි මගේ හැඟීම් අදහස් එන්නේ. ඒ වෙන හැම අදහසකට මගේ අදහස කියනවනේ. මට මෙහෙම හිතුණා. අරේම හිතුණා මේ දේ කරන්න හිතුණා. කරන්න ලොකු හැඟීමක් ආවා. එහෙම කියනවනේ. එතකොට එහෙම කියන්නේ මේ අදහස් සහ හැඟීම් මගේ කියන එක දෙවනුවට එන එකක්. මේවා මගේ කියන කාරණේ ඒවා ආවට පස්සේනේ මගේ කියන්නේ. අදහසක් ඇති වුණාට පස්සේ තමයි ඒ අදහස මගේ කියන්නේ. හැඟීමක් ආවට පස්සේ තමයි මගේ ආදරය, මගේ දුක, මගේ තරහ කියලා කියන්නේ. හැබැයි ඊට කලින් තියෙන දේ මොකද්ද? මේවා එන්නේ මගින් කියලා. මා තුලින් එන්නේ. ඔය අදහස් එන්නේ මා තුලින්. හැඟීම් වෙන්නේ මා තුලින් කියලා. එහෙන් බැලුවහම එහෙම තැනක් නැහැ මේ ඇතුලේ. කොහෙවත් නැහැ. එහෙම අදහස් ෆැක්ටරියක්, හැඟීම් ෆැක්ටරියක්, නිෂ්පාදනාගාරයක් නැහැ කොහෙවත් ඇතුලේ. කොහෙවත් නැහැ. එහෙමනම් දැන් කොහෙන් ආවත් අපි එන්නේ කොහෙන්ද කියන එක තේයන්න කලින් මේක ඇතුලෙන් නෙමෙයි එන්නේ කියන කාරණය විදර්ශනාවේදී පේනවා. හිතට තමයි එන්නේ. හිතට එන්නේ වෙන කොහෙටවත් නෙමෙයි, ඇහැට කනට නෙමෙයි, අදහස් හැඟීම් එන්නේ හිතට එන්නේ. හැබැයි හිතට එන්නේ හිත ඇතුලෙන් නෙමෙයි. අපි කියනවා හිත ඇතුලෙන් නාවකේ. එහෙම එකක් නෑ. හිතේ නෑ එහෙම. මේ ඇතුලෙන් කොහරි ගුහාවක්, ගබඩාවක්, සේප්පුවක්, මේ හැඟීම් අදහස් තියෙන එතනින් එක එක හිතට එන එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. මේ গুপ্ত බවකුත් නැද. මෙහෙම කිව්වම හිතෙන්න පුළුවන් ඉරන් গুপ্তයි කියලා නෑ. කිසි গুপ্ত බවක් නෑ. හරියට අනිත් ඉන්ද්‍රිය වගේමයි. මනින්ද්‍රිය වැඩ කරන්නේ මනින්ද්‍රියේට තියෙන ධර්මතාවම තමයි හැටි. දැන් රූප එන්නේ ඇහෙන්ද? ඇහෙන්ද රූප එන්නේ? සද්ද එන්නේ කනින්ද? හොඳට බලන්න, ඒ ගැන හිතන්න, මෙනෙහි කරන්න. රස එන්නේ දිවෙන්ද? දිවට රහ දැනෙනවා. ඇහැට රූප පේනවා. කනට ශබ්ද ඇහෙනවා. හැබැයි හිතවතුනි, මෙය උපදින්නේ ඇහෙන්නේ. දැන් මෙතන මේ දැම්ම අවධානය යොමු නොකළත් කවදා හරි දවසක අවධානය යොමු විය යුතු දෙයක් තියෙනවා. ඒ දේ මම කියන්නම්. හැබැයි ඒක අද විස්තර කරන්න යන්නේ. මේ රූපයක් හැදෙන්නේ ඇහි. ඒක ඇත්ත. රූපයක් හැදෙන්නේ, ශබ්දයක් හැදෙන්නේ ඒ ඉන්ද්‍රියේ. ඒක ඇත්ත. හැදෙන්නේ ඇහි රූප. ශබ්ද හැදෙන්නේ කන්නේ. රස හැදෙන්නේ දිවේ. සුවඳ හැදෙන්නේ නාසයේ. ස්පර්ශ හැදෙන්නේ සමේ ශරීරේ. ඒක ඇත්ත. ඒව හැදෙන්නේ. හැබැයි ඒව එන්නේ එතනින් නෙමෙයි. හැදෙන්න කොහෙන් හරි එන්නපැයි යමක්, මොනවා හරි අමුද්‍රව්‍යයක් එන්නපැයි හැදෙන්න. ඒ එන්නේ ඇහෙන් නෙමෙයි. දැන් රූපයක් හැදෙන්න ඕනේ අමුද්‍රව්‍ය එන්නේ ඇහෙන් නෙමෙයි. එහෙම ඇහෙන් එනවා නම් ඇහ වහගත්තාම පේන්න එපැයි ඔක්කොම දේවල්. කන් දෙක වහගත්තත් එහෙනම් ඇහෙන්න ඕනේ. එහෙම ඇහෙන්නේ නැහැනේ. පිටින් යමක් එන්න ඕනේ ඇහෙන්න. පිටින් යමක් ඇහැටත් එන්න ඕනේ පේන්න. ඒනේ රූපේ නෙමෙයි. රූපයක් ඇහැට ආවම නෙමෙයි පේන්නේ. සද්දයක් ආවම නෙමෙයි ඇහෙන්නේ. සද්දය ඇති වෙන්නේ කනේ. හැබැයි ඇති වෙන්න පිටින් ඕන කිසියම් දෙයක්. රූපයක් පේන්නත්, රූපයක් ඇහි හැදෙන්නත් පිටින් යමක් එන්න ඕනේ. ඒක වෙනම විපස්සනාවක්. ඒ කියන්නේ ගියොත්, ඒ ගැන කතා කරන්න ගියොත් මේ විදර්ශනාව අදත් ඉවර කරන්න ලැබෙන්නේ නැහැ. එදත් ඉවර කරගන්න බැරි වුණා, අදත් බැරි වෙනවා. ඒ වගේ මනින්ද්‍රියටත්තහම, මනින්ද්‍රිය කියන්නේ මේ සිතිවිලි නැත්තම් අදහස් හැඟීම් උනන උල්පතට නෙවෙයි. එතනින් නෙමේ උනන්නේ මේවා. ඒව පිටින් එනවා. කිසියම් දෙයක් පිටින් එනවා. ආවහම මනින්ද්‍රිය ඇතුලේ අදහසක් බවට හැදෙනවා. හැඟීමක් බවට පරිවර්තනය වෙනවා. තව දේවල් මනින්ද්‍රිය එකතු කරලා. හැබැයි යමක් පිටින් එන්න ඕන. අදහසක් විය හැකි යමක් පිටින් එනවා. හැඟීමක් හදන්න පුළුවන් දෙයක් පිටින් එනවා. තරහ එන්නේ නැහැ පිටින්. එහෙන් බැලුවාම එනම් කිතන්න පුළුවන් තරහ මේ අවකාශයේ තියෙනවා. ඒක එනවා අපේ ළඟට. ඍජුකම තියෙන අවකාශයේ ඒ අපේ ළඟට එනවා. නැහැ මේව නැහැ කොහෙවත් අවකාශයේ. රූප නැහැ වගේ අවකාශයේ, සද්ද නැහැ වගේ අවකාශයේ, හැඟීම් අදහසුත් නැහැ අවකාශයේ. හැබැයි එහෙම දේවල් හැදෙන්න ඕනේ මූලිකම අමුද්‍රව්‍යයක් එනවා පිටින්. පිටින් එනවා. කොහෙන් දෙන්නේ? පිටින් කියන්නේ කොහෙන්ද? රූපයක් හදන්න තියෙන අමුද්‍රව්‍ය නම් එන්නේ මේ බාහිර මොනවා හරි ආලෝකයක් එක්ක එන එකක්, ශබ්දයක් හැදෙන්නත් කම්පනයක් එන්නේ තරංගයක්. කොහෙන් හරි තැනක කම්පනයක් වුණාම ශබ්දයක් නෙමෙයි කම්පනයක් ඇති වුණාම ඒ කම්පනයේ තමයි කනට එන්නේ. ඒ කාරණේ භෞතික වශයෙන් ඔප්පු වෙලා තියෙන දෙයක්. මේ භෞතික ඔප්පු කිරීම දැන ගැනීම නෙමෙයි විදර්ශනාව කියන්නේ. විදර්ශනාව කියන්නේ ඇහි රූප හැදෙන හැටි දැකීම, කනේ ශබ්ද හැදෙන හැටි දැකීම. ඒ වගේ මේ මනසේ අදහස් හැඟීම් හැදෙන්න පිටින් එනවා. ඒ පිටින් එන්නේ කොහෙන්ද? තව හිතවලින්. වෙන කොහෙන්වත් නෙමෙයි, අදහස් හැඟීම් ඇති වුණු සිත්වලින්. ඒ සිත්වල ඇති වුණු අදහස් හැඟීම් ප්‍රක්ෂේපණය වෙනවා. කරනවා නෙමෙයි වෙනවා. හරියට මේ ඔය තියෙන මොනව හරි බිත්තියකට එළියක් වැටුනහම ඇහැට ආවම බිත්තියක් පේනවා කියනවා. ඒ වගේ අතර බිත්තිය කරන්නේ ප්‍රක්ෂේපණයක්, පරාවර්තනයක් කරනවා නේ ආලෝකේ. ඒ වගේ හැම හිතක්ම, හැම හිතක්ම, හැම මනින්ද්‍රියක්ම, මනෝවිඤ්ඤාණයක්ම, ඒ මනෝවිඤ්ඤාණේ ඇති කරගන්න අදහස් සහ හැඟීම් බාහිරට පරාවර්තනය කරනවා, ප්‍රක්ෂේපණය කරනවා. හැම හිතක්ම, මනුෂ්‍ය හිත, තිරිසන් හිත, දේව හිත, යක්ෂ හිත, අමනුෂ්‍ය හිත, හැම හිතක් තියාගන්න බෑ. ඒ හිත ඇතුලේ තියාගන්න බෑ. එළියට යන්න නොදී නැහැම බෑ. එහෙම බෑ. භෞතිකව නම් පුළුවන් ඇති කඩවල කාමරයක දාලා වහලා එළියට එකමක ආලෝක කිරණයක්වත් යන්න නොදී. හැබැයි මනස කියන්නේ විවෘත දෙයක්. මනින්ද්‍රිය කියන්නේ ලෝකේ තියෙන විවෘතම දේ. මේ වීතුරුකයක් වගේ මනින්ද්‍රිය. ඇත්තටම ඒක වීතුරුකයක් වගේ. ඒ නිසා තමයි මේ තම සිතින් අන්සිත් දකින්න පුළුවන් කියන්නේ. يعني මනින්ද්‍රිය වීතුරුකයක් නෑ. ඉතින් බැලුවහම පේනවනේ. මේ මොනවද හිතන්නේ කියන්නේ කියන එක කොහොමදත් හිතන්නේ මොනවද කියලා. පේනවනේ මොන විදිය අදහසක්ද හිතේ තියෙන්නේ, මොන විදිය හැඟීමක්ද හිතේ තියෙන්නේ කියලා. ඉතින් හැකියාව තියෙන අයට අපි හිත දකින්න පුළුවන්. දකින්න පුළුවන් මේ මොන හේතුවද අපේ හිත හැම එකක්ම මේ පාරදෘශ්‍යයි. මනෝවිඤ්ඤාණය පාරදෘශ්‍යයි. වීදුරු වගේ. මේ වීදුරුකයක් ඇතුළේ ඉඳලාම ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ දිහා බලන් ඉන්න කෙනෙකුට පේනවා. මේ පේන එක වෙනම ඒක වෙනම කතාවක්නේ. අපිට ඒ ගැන විදර්ශනාවක් කරන්න අවශ්‍ය නැහැ. කොහොමද මේ අනුන්ගේ හිත බලන්නේ කියලා. තමන්ගේ හිත දිහා බලන්න හදන්නේ. එතකොට මේ ඒ නිසා මේ හැම හිතක්ම තමන් පහල කරගන්න අදහස් සහ හැඟීම් එළියට විහිදුවා. නවත්තන්න බෑක දැනගෙන නෙමේ කරන්නේ. හිතලත් නෙමේ කරන්නේ. දැන් මෛත්‍රී භාවනාව නම් හිතල කරනවනේ. සියලු සත්‍යෝ සූපත් වෙත්වා. එහෙම ඕනේ. හිතුවේ නැතත් ඉතින් මෛත්‍රිය විහිදෙනවා. එහෙම හිතන්න ඕනේ මෛත්‍රිය. අනිත් හැඟීමත් ඒ වගේ. මේවා විහිදෙනවා. ඒ තරහ නෙමේ එළියට යන්නේ. තරහ නෑ. තරහ තියෙන්නේ හිතක විතරමයි. වෙන කොහෙවත් තරහක් තියෙන්න බෑ. මේ අවකාශයේ කොයි හරි ගහක අත්තක් උඩ ගලක් උඩ වත් ගලන දිය පහරක තරහ නැහැ. ඒ කොහෙවත් නැහැ. හැබැයි අර තරහ ඇති කරගත්ත හිතක් නිකුත් කළ කිසියම් දෙයක් මේ අවකාශයේ තියෙනවා. ඒක වතුරේ තියෙන්නත් පුළුවන්. පොළවේ තියෙන්නත් පුළුවන්, අහසේ තියෙන්නත් පුළුවන්, උළඟේ තියෙන්නත් පුළුවන්. අවල් තැන නෑ කියන්න බෑ. පැහැදිලිව තේරුම් ගන්න මේ කියන්නේ සිතිවිලි නෙමෙයි. සිතිවිලි කොහෙවත් නෑ. අදහසුත් ඔය කොහෙවත් ගස්සුට නෑ. හැඟීමුත් නෑ. හැබැයි ඒ කිසියම් හිතක කිසියම් අදහසක් හැඟීමක් ඇති වුනහම එහි ලාංඡනයක් ඒ හිත එළියට දානවා. ඒ හැඟීම අදහසේ ඉන්න තාක්කල් අපිට විනාඩි පහක් හිටියා කියලා ඒ පහ පුරාම ඒ හිත කරන්නේ විහිදෝන එක, විකාශනය කර. හැම හිතක්ම විකාශනාගාරයක්, ට්‍රාන්ස්මීටර් එකක්. හැම හිතක්. ඒ නිසා තමයි මනෝකර්මත් ප්‍රබල වෙන්නේ. නැත්නම් කෙනෙකුට හිතන්න පුළුවන් මනෝකර්ම මොකටද ප්‍රබල? ඒ කොහොමද කර්ම වෙන්නේ? මෙහෙම තමයි කර්ම වෙන්නේ. ඒවා විහිදෝන. දැන් කෙනෙකුට හිතින් තරහ අරගෙන ඉන්න පුළුවන්. හැබැයි බැන්නේත් නැහැ, ගැහුවෙත් නැහැ. නමුත් මෙන්න කර්ම වෙන විදිහ එක විදියක්. මේ විහිදෝනවා. ට්‍රාන්ස්මීට් කර. විකාශනය කරනවා. තනියම හිටියත් කොහේ හරි මිනිස්සු නැති මහද්වීපයක තනි වෙලා හිටිය කියන්නේ දූපතක නැත්තම් හඳට ගිහිල්ලා ඒත් මෙහෙම තමයි වෙන්නේ. භෞතික දේවල් වලට තමයි දුර ප්‍රශ්නේ තියෙන්නේ. දුරයි මේක මේ ගොඩනැගිල්ලක් ඇතුලේ, ගල් ගුහාවක් ඇතුලේ, පොළොව යට ආලෝකයට එහෙම එන්න බෑනේ එළියට. හැබැයි අදහස් හැඟීම් ඇති කරවන මේ මූල ශක්තියට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. දුර ප්‍රශ්නයක් නෑ. භෞතික බාධක ප්‍රශ්නයක් නෙමෙයි. තාප්ප, කඳු, ගංගා, ඇලදොල ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට පේනවනේ මෙහි තියෙන බරපතලකම. මොකද්ද බරපතලකම? දෙපැත්තකින් බරපතලයි. එක පැත්තකින් මේ අපි හිතන්නේ තව කවුරු හරි හිතවන දෙයක්. කවුරු හරි හිතවන දෙයක් තමයි මේ අපි හිතන්නේ. අදහස් අවකාශනේ. හැබැයි ඒ අදහස ඇතිවෙන්න පුළුවන් ඒ අදහස කලින් ඇති කරගත්ත කෙනෙක්, ඊට සමාන අදහසක් ඇති කරගත්ත කෙනෙක් විකාශනය කළ කිසියම් අපිට ආලෝක කිරණයක් කියලා හැට වැටෙනාම රූපයක් පේනවා වගේ මනින්ද්‍රියට වැටුනහම මනෝවිඤ්ඤාණයක් පහළ වෙනවා. ඊට සමාන අදහසක් එනවා. හැඟීමුත් ඇති වෙනවා. මේ කිසිම අදහසක් හැඟීමක් මම තුලින් නෙවෙයි ඇති වෙන්නේ. දෙන්ස තම ධර්මයේ පැහැදිලිව කියන්නේ මේවා නැත්තයි. මේවා නැත්තයි. මේවා මම නෙමෙයි, මගේ නෙමෙයි. ශරීරේට මම මගේ කිව්වත් අදහස් සාහිඟීම් වලට නම් මම කියන්නත් බෑ, මගේ කියන්නත් බෑ. අපි වැඩ කරන්නේ අදහස් හා හැඟීම් නිසා කියලානේ තේරුනේ. අපි ඕනෑම දෙයක් කරන්නේ, කියන්නේ, හිතන්නේ. ඉතින් අපි හිතන මට ඕනේ නිසා කරනවා කියලා. හැබැයි බැලුවොත් නම් මේව මට ඕනේ නිසා නෙමෙයි කරන්නේ. මට ඕනේ නිසා නෙමෙයි. වෙන අයට ඕනේ නිසා. ඒ අය දන්නෙත් නැහැ හැබැයි මෙයා. ඒ අය නිසා අපි මේව කරන බව. නමුත් ඇත්ත ඒක තමයි. අපි කර්ම කරනවා. අනිත්‍ය නිසා අපි කර්ම කරනවා. අනිත්‍ය කියලා නෙමෙයි, කටින් කියලා නෙමෙයි. අදහසක් විකාශනය කරනවට වඩා හැඟීම් විකාශනය පහසුවෙන් සිදු වෙනවා. හැඟීම්. දැන් තව කෙනෙක්ගේ හිතේ හැඟීමක් ඇති කරන එක පහසුවේ අදහසක් ඇති කරනවට වැඩියි. අදහසක් ඇති කරවන්නේ සෑහෙන්න කියන්න වෙනවා. තර්ක කරන්න වෙනවා, වාද කරන්න වෙනවා, තේරුම් කරලා දෙන්න වෙනවා, පැහැදිලි කරලා දෙන්න වෙනවා. හැබැයි හැඟීමක් හරි ලේසි ඇති කරන්න, තරහක් ඇති කරන්න පැය ගණන් වාද කරන්න ඕනේ නෑනේ. රවල බැලුවත් ඇති, අහක බලාගත්තත් ඇති හැඟීමක් ඇති කරන්න. එතකොට තව කෙනෙක් ගීතේ ඇලීමක් ඇති කරන්න ඒත් පුළුවන්. හිනා වෙලා බැලුවොත් ඇති. ඒකට වාද කරන්න ඕනේ. අදහස් ඇති කරන්න අමාරුයි, හැඟීම් ඇති කරන්න පහසුයි. අදහසක් ඇති වුණොත් යමක් කරන්න ඒ දෙය නොකර ඉන්න ලේසි. හැබැයි හැඟීමක් ඇති වුණොත් යමක් කරන්න ඒ දේ නොකර ඉන්න අමාරු. බලන්න මේ පරස්පරය. මේවා ඇති වෙන්නේ බාහිර ලෝකෙ නිසා. අදහස් හැඟීම් එන්නේ ඇති වෙන්නේ හිතේ. අදහසක් ඇති කිරීමට වඩා හැඟීමක් ඇති කිරීම පහසුයි. හරි පහසුයි. අදහස් පාලනය කර ගැනීම ලේසි, හැඟීම් පාලනය කර ගැනීම අමාරුයි. ලේසියෙන් ඇති වෙන්නේ හැඟීම්, පාලනය කරගන්න අමාරුත් හැඟීම්. අපි බොහෝ විට වැඩ කරන්නේ හැඟීම් හේතු වෙලා. මේ හැඟීම් ඇති ඇවිල්ලා තියෙන්නේ, නැත්නම් හැඟීමක් ඇති වෙන්න පුළුවන් ශක්තිය ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද කියන්නේ අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. බැලුවහම රූපද මේ විදර්ශනාදී පේන කාරණේ තමයි ශරීරයේ විතරක් නෙමේ ජීවිතේම රූපදයක්. ශරීරයේ රූපදයක්, ශරීරයට වඩා ජීවිතේ රූපදයක්. වෙනසක් තියෙනවා. රූපදේකයි අපේ වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? රූපදේට කර්මයක් නැත. රූපදේට සංසාරයක් නැහැ. රූපදේ මොනවා කරත් එයාගේ සංසාරේ දික් වෙන්නේ නැහැ, කොට වෙන්නේ නැහැ, අපාය යන්නේ නැහැ. හැබැයි අපි ඒ රූපකඩ නැතුවම අපි රූපකඩයක් කියලා බේරෙන්න බෑ. මේ සියලු කාරණා කී නොකී කාරණා, මේ කාරණ මාත්‍රකාව කෙලවරක් නැති මාත්‍රකාවක්. මේ විදර්ශනාව යනකොට තව 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 කාරණා අනාවරණය වෙවි 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 යන. ඉතින් එහෙම ඉවරයක් නැතුව ඊළඟ අවුරුද්ද වෙනකලොත් සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් එහෙම තේරුමක් නැහැනේ. එහෙනම් අපි මොකද කරන්නේ? දැන් මොකද කරන්න ඕනේ එහෙමනම්? එතනින් අපි සමාප්ත කරමු. පළවෙනි කාරණය මේ ගැන අවබෝධයක් ඇති කරගන්න. මේ කිව් කාරණා දෙක තුනක් කිව්වනේ. ඒ ගැන අවබෝධයක් ඇති කරගන්න. ඒක එහෙමද වෙන්නේ බලන්න. මේ අදහස් හැඟීම් එන්නේ Taman තුලින්ද නැත්නම් මේවා හිතේ හැදෙනවද? හිතේ හැදෙන දේවල්. ඉතින් එකපාරක් හැදුනහම ඒ ගැන මතකයක් තියෙනවා. දැන් අදහසක් හිතට ආවහම ඒක මතකෙට එනවනේ. ඊට පස්සේ මතක් වෙන්න පුළුවන් ඒ අදහස. මේ මතක් වීමක් පමණයි. හැබැයි මුල්වරට අදහස හිතේ ආවි Taman තුලින් නෙමෙයි. හැඟීමක් ඒ වගේ. මේව නිසා තමයි අපි කර්ම කරන්නේ. තාම සංසාරේ ඉන්නේ. තව ඉස්සරහට යන්නෙත්. අපි හරියට ප්‍රවේශම් වෙන්න ඕනේ. ප්‍රවේශම් වෙන්න ඕනේ මේ සංසාර නාඩගමේ නටන රූපකඩේට. වෙ ටිකට ඉන්නවද? කවුරු නූල් අදිනවද දන්නේ? එහෙම කෙනා පේනවනම් රූපකඩ සඳර්ශනික දිරේ පිටිපස්සට ගියහම පේනවනේ කවුද නූල් අදින්නේ කියලා. මෙතන එහෙම පේන්නේ නැහැ. මොන දිරේ පිටිපස්සට ගියත් පේන්නේ නැහැ. ඒක හොයාගන්නටත් බැහැ. දැහැට නම් රූපයක් පේන්නේ කොතන තියෙන දෙයකට අලෝකේ වටනහමද කියලා හොයාගන්න පුළුවන්. මනින්ද්‍රියට ඒක සිතවිල්ලක් අදහසක් හැඟීමක් එන්නේ කොහෙන්ද කියලා කාටවත් හොයාගන්න නම් බැහැ. එක ට්‍රේස් කරන්න, එක හොයාගන්න බෑ. අමාරුයි නෙමෙයි බෑ. ලෝකේ අනිත් පැත්තෙන් එන එකක් වෙන්න පුළුවන්. මෙතනම වෙන්න ඕනේ නෑ. දුර ප්‍රශ්නයක් නෑ. දැන් අපි ඒක ක්‍රියාත්මක කරනවා නම් ඒක වගකීම අපිට. අරයට නෙමෙයි මට ඒ වගකීම තියෙන්නේ. මම මේ දේ කළොත් ඒක වගකීම මට. හොඳ හෝ නරක. යාට පුංචි කොටසක් යනවා. පුංචි කොටසක් යනවා. යටත් කර්මයක් වෙනවා. ඒක මනෝ කර්මයක්. හැබැයි අපි මනෝ කර්මත් කරගන්නවා, වචී කර්මත් කරනවා, කාය කර්මත් කරනවා. අපි හිතන දේවලුත් ඔය විදිහට විකාශනය කරනවා අපි. අපිට කියලා ඒක නැවතිලා නැහැ. අපි හිතන කොටත් අපින් යමක් විකාශනය වෙනවා. අපි හැඟීම් බර වෙනකොට ඒක එළියට යනවා. පාරදෘශ්‍යයි එළියට යනවා. ඉහිලකින් තව කෙනෙක් කර්මයක් කරගන්න පුළුවන්. ඒකත් උදව් කරගෙන. ඉතින් ඒකෙන් කොටසක් අපිටත් එනවා. එයා කරපු කර්මෙම නෙමෙයි. ඉතින් එහෙම තව කෙනෙක් ලව කර්මයක් කරවන්න පුළුවන් දෙයක් අපි හිතුවී හිතීමේ කර්මය අපිට. රහතන් වහන්සේලා කර්ම කරන්නේ නැහැ කියන්නේ මේ නිසා. නැතල මොනවා කළත් ඒකේ පිනකුත් නැහැ පවකුත් නැහැ. හැබැයි අපි මුකුත්ම කරේ නැතත් එතන කර්ම වෙනවා. ওই විදිහට අපි මුකුත්ම කරේ නැහැ කියන්නේ ඔහෙ ඉන්නව පැත්තකට වෙලා ඒත් අපි කර්ම කරා. ඒ කරන්නේ මේ නිසා. හිතවතුනි මෙතන අපිට අල්ලා ගන්න පුළුවන් නම් මේ සර්පයා බෙල්ලෙන්ම අල්ලා ගත්තා කියන්න පුළුවන්. මීට වැඩිය බෙල්ලක් නෑ අල්ලා ගන්න. ඒ කියන්නේ මුලක් නෑ. මෙතන තමයි මුල. ඊටහා යන්න බෑ. ඊටහා ගියොත් පේන්නේ නෑ කොහෙන්ද මේවා ඉන්නේ. එහෙම හොයයි යන්න බෑ. මේ තමයි බෙල්ල. මේ තමයි මුල. පේන මුල. ඉතින් මෙතනින් අල්ලා ගත්තොත් නම් ප්‍රශ්නේ සෑහෙන්න බේර ගන්න පුළුවන් විසඳ ගන්න පුළුවන්. මෙතන අල්ල ගන්න බැරි වුණොත් තමයි අනිත් සියල්ලම අවශ්‍ය වෙන්නේ මේ කාර්යය සඳහා. විපස්සනාව කෙටි සරලයි. සරලයි කියන්නේ ගැඹුරුයි. නමුත් සංකීර්ණ නෑ. පැහැදිලි. මේ හිතනවා අද කියු දේ ඇහෙන්න ඇති කියලා, ඇහෙන්නත් ඇති තේරෙන්නත් ඇති කියලා. මේ ඇහුණු ටික හොඳට තේරුම් ගන්නට බලන්න. සමහරවිට ඉතින් ආයේ මෙහෙම කියන්න ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. කවුද දන්නේ? ආය අහන්න ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ අපි දෙගොල්ලටම සතුටු වෙන්න පුළුවන් කියන්න තියෙන ටික ඔක්කොම කිව්වා. ආයි මුකුත්ම කියන්න බැරි වුණත් අඩුවක් නැහැ. සර්පයාගේ බෙල්ලම අල්ලගන්න හැටිනේ අපි කතා කළේ. ආයි අහන්න බැරි වුණත් මොනවත් කියවන්න බැරි වුණත් මේ ටික ඇති හොඳටම. ඒක ආඩම්බරයෙන් මේ මමත්වයෙන් අහංකාරකමින් කියන කතාවක් නෙමෙයි. මේ ටික ඇති. මේ ටිකත් මදි කියලා කෙනෙකුට හිතෙනවා නම් එතන නම් හරියට හොයලා බලන්න වෙනවා ඇයි කියලා. මේ ටික ඇහුව පම්මණින් ඇති කියලා හිතෙන්නේ නැති වෙයි. හැබැයි මේ ගැන මෙනෙහි කරලා බලන්න. එහෙමද වෙන්නේ කියලා බලන්න. මෙතන විසඳගත්තොත් ඔය සුගති දුගති ප්‍රශ්නෙත් විසඳගන්න පුළුවන්. සංසාර ප්‍රශ්නෙත් විසඳගන්න පුළුවන්. අපි මේ සියලු කාරණා ගැන නිහඬව සාවධාන වෙමින් ටිකක් මේවා උරා ගන්න, ඇඟට දිරව ගන්න ඉඩ දෙමු. වැඩි කල්පනා කරන්න යන්නේ නැතුව මේ හුණු දේ ඇහිලා තේරුණු දේ අපි අපේ අවබෝධයට ග්‍රහණය කරගන්න ඉඩ දෙමු. හිත නිහඬ කරගනිමින්, නිසල කරගනිමින්. හොඳයි හිතවතුනි, මේ මේ අවුරුදු තෑග් ගත් එක්ක අලුත් අවුරුද්ද සතුටින් සමරන්න, ඒ ප්‍රාර්ථනයත් එක්ක අපි අද විදසුනට නිදසුනක් වැඩසටහනින් සමුගනිමු. හැම දෙනාටම සෙතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසිල්ලක්ම වේවා.